नहीं, 13वां सरना है सेवन दिन आठ में अदा तभी सुपुर्द पर दी अंग हर वादा दिन का दिन कुछ दा हम साक्षात्कार आरंभ कराने से उधर मान्य इन आदत दिन आप तभी करें अनुकंपा होएंगे आप की और ने स्वामी नाम से हम क्या नाम सरत तन मान लेने जाने वाले स्वामी नाम से वित्त का संबंध रहने वा इस स्वामी नाम से आप ही आदर मस्कारो हम दिन आप ने इम तम गौरव पिलिगान वा आई वगे में वरत सराहन मूल्य को खटे तो करना महाचार्य रवि को गुरु के मैत्री मावत व्यवस्था भी सीपत करना इतना संबंध भी रहने हैं था हम और इतना संबंध भी समार्थ धीरे धीरे किसे न मुताबिक साक्षात्कार करके ले आमु देंगे तो मावत इतना गौरव सीपत कर मिंग मम स्वामी ना सिट आराधना करना हमें साक्षात्कार आरंभ करने से तेरह साल में
අපිට පහසුයි යම් තේමාවක් ඉස්මතු කරගන්න ශ්‍රාවක පින්වත් ඔබ යම් කිසි පැනයක් ඉස්මතු කරාට පස්සේ අපිට කාටත් ඒ ඔස්සේ කතා කරගෙන යන්න පහසුයි නිසා කවුරු හරි
සතර සතිපට්ඨානයේදී ඒක තියෙන්නේ සතර සතිපට්ඨානය දන්න දකින්න කෙනාටයි තියෙන්නේ කියන්නේ මොකද ඒකේ අවසානෙට තියෙන ප්‍රතිඵල එක බලද්දී එතකොට සාමින්වාස මම අහලා තියෙනවා මේ දන්න දකින්න කෙනෙකුට මාර්ගය වඩනවා කියන එකකට වීර්යයක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ කියන්නේ ඒක හිතීමකින් නෙමෙයි මේක මේ මාර්ගය වැඩෙනවා ඒ කියන්නේ සිහිය නුවණ උපදිනවා කියන එකක් මම අහලා තියෙනවා මේක සිතිවිල්ලකින් නෙමෙයි යන්නේ මේක නුවණකින් යන්නේ ඒකට මාර්ගයේ වඩනව නෙමෙයි ඇත්තටම වැඩෙනවා කියන්නේ එතකොට මට ආපු ප්‍රශ්නේ තමයි සාමින්වහන්ස සතර සතිපට්ඨානයේදී බුදුහාමුදුරුව පෙන්නනවා චන්දං යනේති වායමති විරියන් ආරභති චිත්තං පන්න පග්ගණ්ණාති පදහති කියලා එතකොට වැරවඩයි පිටෝ සුවයි ප්‍රදන් වීර්ය කරයි කියලා ගොඩක් අවධාරණය කරලා එතන වීර්යයක් පනවනවා එතන ඒ වීර්ය පැනෙන්නම යර මම කලින් අහලා තිබ්බ දෙක කොහොමද ස්වාමිනාස ඒ පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන මෙන් ඉල්ලා සිටිනවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි චන්දන් ජනේති වීර්යං ආරබති චිත්තං පග්ගණ්ණාති පදහති ඒ විදිහට කියනවනේ එතන දැන් ඒ ගැන සඳහන් වෙනවානේ විනෝදනා පහතබ්බා ගැන කතා කරද්දී සබ්බාසව සූත්‍රයේදීත් ඔය කාරණය පැහැදිලි කරනවා ඊට පස්සේ සතර සතිපට්ඨානෙ වැඩි වැඩෙනවා කියන තැන ගත්තම එතනත් පැහැදිලි කරනවා මේ දෙක අතර වෙනස ගැනනේ පැහැදිලි කරේ මූලික වශයෙන් නේද මේ දෙක අතර වෙනස මොකද්ද කියලානේ එතකොට දැන් සතර සතිපට්ඨානයේ ගත්තට පස්සේ සතර සතිපට්ඨානයේදී පැහැදිලි කරනවා මාර්ගයක් ඉස්මතු කරනවානේ එතකොට මාර්ගය කියලා කියන්නේ ඒකායනෝ අයං මග්ගෝ කියලානේ පටන් ගන්නෙ ඉතින් ඒකායනෝ අයං මග්ගෝ කියනකොට එතන සතර සතිපට්ඨානයේ පුරාම මාර්ගය තමයි ඉස්මතු කරන්නේ. එතකොට මාර්ගයේ ඉස්මතු කරද්දී එතෙන්දී මාර්ගය කියන එකට අපි මාර්ගය ගැන කතා කරනකොට යදා පඤ්ඤායි පස්සේ ඒ සමගම විසුද්ධිය. එතනත් ඒතකොට ප්‍රඥාවෙන් දකින්නකොට තැන තමයි මාර්ගය ඉස්මතු වෙන්නේ කියලා පැහැදිලි කරලා තියෙනවා. මම සරල විදියට කියනවා නම් ඔබතුමිය සිහිපත් කළාසේම සතර කියන්නේ සතර සති මහා සතිපට්ඨාන සූත්‍රේ පැහැදිලි කරන තැනදී මාර්ගයක් ඉස්මතු කරන්නේ ඒ මාර්ගය වෙන කුමක්වත් නෙවෙයි ප්‍රඥාවෙන් දැකීම කියලා කියනකොට තැන සිතුවිල්ලකින් දකිනවා කියන තැන නෙමෙයි කියන කාරණය පැහැදිලි කරා අදහස ඉදිරිපත් කරා ඊට පස්සේ ආපහු කතා කරනකොට අර චන්දං ජනේති කියන තැන කතා කරනවනේ එතකොට චන්දං ජනේති කියන තැනත් එතනත් වීර්යයක් ගැන කතා කරනවනේ එතකොට එතන වීර්යයයි සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලි කරන ඊටේ අතර මොකද්ද වෙනස කියන කාරණේ තමයි අහපු ප්‍රශ්නේ තුර අන්තර්ගත වෙන තියෙන්නේ. දැන් එතනත් අපි වචන කීපයක්ම පාවිච්චි කරලා තියෙනවානේ. චන්දං ජනිති. චන්දං ජනිති කියලා කියන්නේ උපන්නා වූ අකුසල් දුරු කරන්නට නූපන් කුසල් අවිවර්ධනය කිරීම පිණිස, කියන්නේ වැඩි දියුණු කිරීම පිණිස චන්දං ජනිති. චන්දං ජනිති කියලා කියන්නේ කැමැත්ත ඇති වෙනවා. චන්දං ජනිතා වචනයක් යොදා ගන්න. චන්දං ජනිති වායමති. වෑයම් කරන්නට ඕන. ඊට පස්සේ චන්දං ජනිති වාරි වීර්යං ආරභති. වීර්ය ආරභති. ආරම්භ කරන්න කියන්නේ කියනවා. චිත්තං හිත පග්ගන්නාති. මතු කරලා ගන්න කියලා කියනවා. පදහති පදන් වීර්ය ඇති කරගන්න කියලා ඒකෙදි පැහැදිලි කරනවා. දැන් එතනත් ඒක ගත්තට පස්සේ එතන ඒ කාරණාත් එක ගත්තට පස්සේ ඒ දෙක අතර මොකද්ද වෙනස කියලා. එතෙන්දී කියන්නේ මාර්ගයේ භාවිතයේ අතර කිසි වෙනසක් නැහැ. නමුත් කියන මේ රටාවේ වෙනසක් තමයි තියෙන්නේ. මම අපහු සිහිපත් කරන්නම්. ඔය චන්දං ජනිති වායමති චිත්තං පග්ගන්නාති පදහති ගැන කතා කරනකොට එතන වීරය ගැන කතා කරනකොට එතන වීරය ගැන කතා කරන්නේ අර තන අර අර්ථයෙන්ම තමයි. නමුත් මේ කියන්නේ අපිට පැහැදිලිනේ මෙතන මාර්ගයේ වැඩෙන්නේ නුවණකින් කියලා, නුවණි භාවිතයක් කියන එක හොඳටම පැහැදිලිනේ නේද? එතකොට දැන් මොකද මේ ඔය කාරණේම අපි ගත්තොතින් සතර සතිපට්ඨානෙම කැලක් හැටියටත් පෙන්වනවානේ. මේ දැන් සතර සතිපට්ඨානෙම හැම පබ්බේකදීම හැම කාරණේකදීම ආතාපි සම්පජානෝ සතිමා ඔය විදිහට කියන අතරතුරේදී අපි ගත්තොත් මෙන්න මෙහිම කාරණයක් සත්‍යපබ්බේ. දැන් ආරියෂ්ටාංග මාර්ගයත් පෙන්වනවානේ ධම්මානුපස්සනාවේදී. ඒ ආරියෂ්ටාංග මාර්ගය ධම්මානුපස්සනාවේදී පෙන්වනවානේ. සතර සතිපට්ඨානේ පෙන්වනවා. ඊට පස්සේ රූප වේදනා සංඥා සංකාර බොජ්ජංග ධර්ම ටික ආයතන හය, ওই ආයතන හය පෙන්වන ආරියෂ්ටාංග මාර්ගයත් ධම්මානුපස්සනාවේ පෙන්වනවා. ධම්මානුපස්සනාවේ ධම්මානුපස්සනාව පෙන්වන තැනදී ධම්මානුපස්සනාවේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වනකොට ඒකෙත් තියෙනවා සම්මා වායාම. සම්මා වායාම පෙන්වනවානේ. ඔය සතර සතිපට්ඨානෙම සම්මා වායාම පෙන්වනකොට ඒකෙත් ඔන්න කියනවා කතමෝංච භික්ඛවේ සම්මා වායාම. මොකද්ද මහණෙනි සම්මා වායාමයේ කියලා කියන්නේ? ඉද භික්ඛවේ භික්ඛෝ මේ මහණෙනි මේ ශාසනීය භික්ෂුව අනුපන්නානම් පාපකානම් කුසලානම් ධම්මානම් අනුපාදාය. අන්න නූපන්නා වූ පාපක කුසල ධර්මයන් අනුපාදාය. නොඉපදීම පිණිස චන්දං ජනේති. අන්න චන්දං ජනේති කැමැත්තක් ජනේති ඇති කර ගන්නවා. ජනේති කියන්නේ ජනනය කරනවා. වායමති. වායමති කියන්නේ උත්සාහ කරනවා. වීරියං ආරභති. වීරය ආරම්භ කරනවා. චිත්තම් පග්ගන්නාති. මේ හිත ඔදවත් කරනවා, ඔසවල ගන්නවා. පදහති. පදහති කියලා කියන්නේ බලවත් ලෙස ස්ථිර, බලවත් උත්සාහ කිරීමක් ගැන, ස්ථිර ලෙස පිහිටවන ගතිය කියනවානේ. උපන්නානම් පාපකානම් කුසලානම් ධම්මානම් පහනාය. උපන්නව පාපකෝ අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමට ඔය විදිහට ඔය හතරම පැහැදිලි කරනවා. උපන් අකුසල් දුරු කිරීමට, නූපන් අකුසල් නීපද වීමටත්, උපන් කුසල් නූපන් කුසල් උපදවන්නටත්, උපන් කුසල් වැඩි දියුණු කිරීමටත් ඔනෝය චන්දං ජනිත වායමති විරිය නාරවත චිත්තම් පක් ගන්නාති පද ඇති කියන ඒ පද ටික ඔක්කොම කතා කරනවා. දැන් එතකොට එහෙමනම් සතිපට්ඨාන සූත්‍රය පටන් ගන්න ඒකායන යම් මඟෝ කියලානේ. මේක තමයි ඒකායන මාර්ගය කියලා. ඒක මාර්ගය මොකද්ද? අර සබ්බේ සංඛාරානිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්ද දිරෝ ඒ සමග්ගෝ විසුද්ධිය. පඤ්ඤාය පස්සති කියන තැනින් ඒ සමග්ගෝ විසුද්ධිය. එහෙනම් සම් මහා සතිපට්ඨාන සූත්‍රයේදී මාර්ගය කියන්නේ හැටියට ඉස්මතු කරන්නේ ප්‍රඥාවෙන් දැකීමමයි. එහෙනම් මහා සතිපට්ඨාන සූත්‍රයේම තියෙනවා මොකද්ද? ධම්මානුපස්සනාව යටතේ ආරෂ්ඨාංග මාර්ගය විස්තර කිරීම. ආරෂ්ඨාංග මාර්ගය විස්තර කරද්දී ඒකේ ඒකේ සම්මා වායාමය ගැන කතා කරද්දී අන්න එතනදී සම්මා වායාමය යටතේදී කතා කරන මොනවේ චන්දංජනිත වායම්ති කියන කාරණේ. එහෙනම් අපි අදහස ගන්න ඕන මොකද්ද? එහෙනම් මෙතනදී මේ පෙන්වන්නේ මොකද්ද? මෙතනදී මේ සතිපට්ඨාන සූත්‍රයේදීම ওই කාරණාව මේ විදිහටම ඉස්මතු කරලා තියෙන නිසා මේක සිතිවිල්ලකින් යන එකක් නෙමෙයි. නමුත් අර මේ සසුනේ භික්ෂුව කියලා මතක් කරනවානේ. ඒතර මේ සසුනේ භික්ෂුව කියලා කියනකොට මෙතන මාර්ගය කියා දීමක් දැන් සූත්‍රයක් බොහෝ දුරට කරන ඒ ධර්මතාවයේ ඉදිරියට කියලා දෙන්නනේ. ඉතින් එළියට කියලා දෙද්දි භික්ෂුව ඡන්දය ඇති කරගන්න ඕන නේද? ඒක වෑයම් කරන්න ඕන, විරිය ආරම්භ කරන්න ඕන කියලා එළියෙන් ඒ බාහිරින් ඒ කියලා දීම කරන්න ඕන. ඒ නිසා අර ඒ අදහසින් නිර්ථයෙන් තමයි මෙතන සිහිපත් කරන්න තියෙන්නේ. පැහැදිලි කිරීමේ යම් පැහැදිලිකමක් වගේ තියෙනවා නම් කතා කරමු. ඒ අදහස මම මූලික වශයෙන් සිහිපත් කරේ. ඒ කියන්නේ සතිපට්ඨාන සූත්‍රයේ මාර්ගය ඉස්මතු කරන්නේ සිටිවිල්ලකින් නෙමෙයි ප්‍රඥාවකින්. අර චන්දංජනේති වායම්ති කියන එක සතිපට්ඨාන සූත්‍රයේම ධම්මානුපස්සනාවේ ආරෂ්ඨාංග මාර්ගය පෙන්වනතන සම්මා වායාමයේදී ඒ අනේ චන්දංජනේති වායම්ති කියන කාරණේ ඒ උපුටා ගැනීම උපුටනේ එතනක් තියෙනවා. එහෙනම් එතන පැහැදිලි කරගන්නේ ඉන්න පිරිසකට මාර්ගයේ යෙදීම පිළිබඳව කියා දීම. හැබැයි කියා දෙද්දි කැමැත්ත ඇති කරගන්න, වෑයම් කරන්න, මෙහෙම මෙහෙම කියලා බාහිරෙන් කියා දෙනවා මෙහෙම කියලා. හැබැයි ධර්මතාවයක් ඇටිට වෙද්දි ඉන්න කෙනෙක් වඩන වීර්යයක් කියන තැන නෙමෙයි, භාවිතයේ සම්මාදිට්ඨිය පූර්වාංගම වෙලා භාවිතයේදී සිදුවීමක් ඇටිට තමයි එතෙන්දී පෙන්වලා දීලා තියෙන්නේ.
පැහැදිලි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි.
ඔව්, වෙන කටක් ප්‍රශ්න තියෙනවද යොමු කරන්න?
තවදුරටත් කාරණයක් සිහිපත් කරවතින් දැන් ඔය මොකද මේ මහා චත්තාරීසක සූත්‍රයේ පැහැදිලි කරන තැනක් කියනවානේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. සම්මාදිට්ඨිය පූර්වාංගම වෙනවා. ඒතර පුජ්‍යදේක් නෙවෙයිනේ, සිතිවිදක් නෙවෙයිනේ. අන්න ඒ සම්මාදිට්ඨිය පූර්වාංගම වෙද්දී සම්මා වායාමයයි සම්මා සතියයි අනුපරිදාවන්ති අනුපරිවට්ටන්ති. ඒ අනුවම ගමන් කරනවා, ඒ අනුවම වැටිලා තියෙන්නේ කියලා කියනවා. එතකොට අන්න එතකොට සම්මා වායාමයේ කතා කරන්නේ චන්දඤ්ඤණීති වායමුති. එහෙනම් චන්දඤ්ඤණීති වායමුති මේ කතා කරනවා සම්මා වායාමයේ යටතේ. සම්මා වායාමයේ සම්මා දිට්ඨි පූර්වාංගම වෙලා තමයි තියෙන්නේ. එතකොට සම්මා දිට්ඨි පූර්වාංගම වෙනකොට සිතුවිල්ලකින් යනවා කියන තැන නෙමෙයි. නමුත් අර සම්මා වායාමයේ බාහිරට ඒ භාවිතය පිළිබඳ බාහිරට කියලා දෙද්දී ඉන්න පිරිසකටදී කියලා දෙන්නේ. අන්නේ නිසා ඉන්න පිරිසකට කියලා දෙන අර්ථයෙන් අන්න චන්දංජනීති කැමැත්ත ඇති කරගනි. ඒ විදිහට තමයි පැහැදිලි කරලා තියෙන්නේ.
ස්වාමිනාස පොඩි දෙයක් එතනදී මම මෙහෙම හිතුවා ස්වාමිනාස, දැන් සිහිය පිහිටවීම කියන කාරණය එක අවස්ථාවක් තමයි තියෙන දෙයකට සිහිය යොමු කරනවා. ඒ කියන්නේ තියෙන දේ මූලිකම අවස්ථාවේ තියෙන දෙයකට කියන්නේ සමතය. අපි දෙයක් පනෝලා තියෙන දෙයකට. ඒ සිහිය නෙමෙයි. ඊළඟ ස්ටේට් එක ගත්තොත් තියෙන දෙයකට සිහිය යොමු කරනවා. ඒ හිතන හිතීම තුල හිතන හිතීම තුල එයාට මේ සිහිය පිහිටනවා. එතකොට පටන් ගැනීම කියන දෙයකට සිහිය යොමු කරලා යෙදෙන යෙදීම තුල සිහිය පිහිටනවා කියලා ඒක යෙදිලාමයි තියෙන්නේ. එතකොට සිහිය පිහිටලා අවසානයේ නුවණකින් අවසන් වෙන්න පුළුවන්. පළවෙනි ස්ටේට් එකේදී සිහිය පිහිටන්නේ දෙයකට. එතකොට ඒක නුවණකින් අවසන් නැහැ. සිහිය සිහියෙන් අවසන්. අරක සිහිය නුවණින් අවසන්. තුන්වෙනි ස්ටේට් එකක් කියලා ගත්තොත් ස්වාමීන් වහන්ස ගන්න දකින කෙනෙක් නම් එයාගේ හිතීම ඉවර. එයා හිතලා එයාට ප්‍රත්‍යක්ෂයක් තියෙනවා නම් අජත්ත බහිත්ත කියන ගැට් එකම එකම තැනින් ලෙහෙත්ටි එයාට දැක්මක් තියෙනවා නම් එතකොට ඒ පළවෙනි ස්ටේට් එකවත් දෙවෙනි ස්ටේට් එකවත් නෙමෙයි. එතනදී සිහිය කියන එක නුවණ පෙරටු කරගෙන එන්නේ. එතකොට අතනදී සිහිය පළවෙනි සහ දෙවෙනි අවස්ථා දෙකේදී සිහිය පෙරටු වෙන්නේ. තුන්වෙනි අවස්ථාවේදී නුවණ පෙරටු කරගත් සිහිය කියන්නේ පුරේජාත් සහජාත් අර නුවණයි ඉදිරිපත් වෙන්නේ. එතකොට මේ තුන්වෙනි අවස්ථාවේ දන්න දකින කෙනෙකුට නම් සතර සතිපට්ඨානෙ තියෙන්නේ. එතනදී සිහිය පිහිටවනවා කියලා, ඒ කියන්නේ නුවණට නෙමෙයි, ඒ කියන්නේ නුවණක භාවිතයක් වෙනවා නම් එතනදී සිහිය පිහිටවනවා කියලා විශේෂයෙන් කළ යුතුද කියන ප්‍රශ්න තමයි මට ආවේ. එයාගේ නුවණක භාවිතයක් තියෙනවා නම් මේ විදිහට වීර්යයක් පනවන්නේ ඇයි කියලා. ඒ කියන්නේ දන්න දකින කෙනෙක්ට නුවණ පෙරටු කරගත්ත සිහියක් එනවා නම් සිහිය පිහිටවන්න කියලා මෙච්චර ලොකු වීර්යක් බුදුහාමුදුරුව පෙන්නුවේ ඇයි කියන ප්‍රශ්න තමයි මට ආවේ. දැන් ස්වාමීන් වහන්සේ විස්තර කරපු විදිහට නුවණක භාවිතයක් කියන සමස්ත අර්ථෙන් ගත්තහම ඒක පිටින් ඉඳලා කතා කරන කෙනෙක් කියන අර්ථෙන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු විදිහට ඒක යුත්තේ එහෙමයි කියලා මට දැන් තේරෙනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි, තෙරුවන් සරණයි. මෙහිමයි දැන් අපි දැන් අපි දැන් මේ බුදුරජාණන් වහන්සේ බුදු පියාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ විමුක්තිකාමී පරිසරයකනේ. ඒකට අර තාන වගේ සූත්‍රවල පැහැදිලි කරනවානේ. කියන්නේ මධ්‍යදේශික ඉන්දියාවේ ස්වභාවයෙන්ම පැන නැගුණු කාරණා තුනක්නේ බ්‍රහ්මචර්ය වාසය, ශූරත්වය හා සතිමත් බව. ඒකට ඒ පැවති සමාජය තුළ සතිමන්ත බව කියන දේ බොහොම මේ අග්‍රය දෙයක්. බොහොම කියන්නේ වෙනත් කොහෙවත් තිබුණ නැහැ. ඒ තරම් සතිමන්ත බව. කියන්නේ සතියෙන් අග්‍රයි කියලා නේ කියන්නේ. ඉතින් අර ඒ නිසා දැන් අපි අර මූලික වශයෙන් ඒ විමුක්තිකාමී පරිසරය තුන, සත්‍ය ගවේෂී පරිසරය තුල අපි කියන්නේ අපි උත්සුක වෙලා උපද්දව ගන්න ඕන. අපි දැඩි ප්‍රයත්නයක් දරලා උපද්දව ගන්න ඕන සිහිය, බොහොම ආශීර්වෙන් සීරිමාරුවෙන් උපද්දව ගත යුතු සිහිය කියන දේ එහි සමාජයේ ගතිකත්වයක් හැටියට ස්වභාවයෙන්ම පිළිදලා තිබුණා. ඉතින් අන්න එවන් වූ පරිසරයක තමයි, එවන් වූ මානසික පරිසරයකදී තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සතිපට්ඨානයේ සිහිය පිළිබඳව මතු කරන්නේ. දැන් ඔබතුමිය සිහිපත් කළා වගේම ඇත්තටම ඉන්න කෙනෙක් හැටියට මම සිහිය මූලික වශයෙන් පිළිටවන්න ඕන. දැන් අපි මෙහිම ගමු. ඔන්න දැන් නිදර්ශනයක් හැටියට මට කනට ශබ්දයක් ඇහෙනවා කියලා. දැන් කනට ශබ්දයක් ඇහෙනවා නම් මම මූලික වශයෙන්ම ඉන්න මට තියෙන ශබ්දයක් ඇහෙනවා. ඉන්න මට තියෙන ශබ්දයක් ඇහෙනවා. එතකොට ඉන්න මට තියෙන ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දය කියන කාරණයට මේ ඉලක්කගත කරගෙන ඊට අදාළ සිහියක් මූලික වශයෙන්ම තියෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ මූලික වශයෙන්ම තෝරා බේරගෙන මේ ශබ්දයක් කියලා ඒක මූලික වශයෙන් තෝරා බේරා කරලා ඒක මතු කරගන්න ඕන එකට අදාළ සිහියක් තියෙන්න ඕන. මම මේ කියන්නේ දෛනික ජීවිතයේ තියෙන්න ඕන සිහිය කියන කාරණයට ගොඩක් එහාට ගිහිල්ලා ඒ අන්න එතකොට ඒ අන්න ඒ ශබ්දය කියන්නේ මොකද්ද? මම මේ උදාහරණයට ගන්න ශබ්දය අන්නේ ශබ්දය කියන්නේ මොකක්ද කියලා විමසගෙන යනවා. දැන් ඔය මට මතක විදිහට ආහාර සූත්‍රය වගේ මොකද්ද මේ සංයුත්ත නිකාය පහේ බොජ්ජංග සංයුත්තය වගේ මට මතක ආහාර සූත්‍රයේ තියෙන ධම්මං අනුවිතක්කේති අනුවිචාරේ කියන්නේ අපි හිතමු අපි පාදක කරගත්තේ උදාහරණේ හැටියට ඇහෙනවා කියන කාරණය නම් අන්නේ ඇහෙනවා කියන කාරණේ ධර්මතාවය අනුවිතක්කේති අනුවිචාරේති ඒ ධර්මතාවය හිතන ගතියකට බාහිරින් ඇහෙන ධර්ම කියන්නේ යම්කිසි පාදකත්වයක් යම්කිසි ගෝචරත්වයක් පාදක කරගෙන හිතගෙන ගතියක් මතු වුණාට පස්සේ ඒ හිතන ගතියට බාහිරින් ඉතර වෙන දහමක් ඇහෙන තැනදී ධර්මයක් ඉස්මතු වෙනවනේ. අන්න ඒ ධර්මයට අනුව අනුවිතක්කේති අනුවිචාරේති අන්නේ ධර්මතාවයට අනුවම අනුවිතර්ක කරද්දී අනුවිචාර කරද්දී අන්න ඒක ආහාරයක් වෙනවා සති සම්බොජ්ජන්දයට. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ බොජ්ජංග වූ සතියක් පිළිබඳවනේ මාර්ගාංගික වශයෙන් මාර්ගයට අනුකූල වෙච්ච නුවණ භාවිතයත් එක්ක. අන්න ඒකට මුලදි කොහොමද මුලදි මූලික වශයෙන් කොහොමද අපිට කොහොමද දෛනික ජීවිතයේදී සතිමන්ත බව අවශ්‍යයි. ඊට පස්සේ දැන් මුලදි අර යමක් ඇතයි කියලා ගන්නවනේ. ඇත කියලා හෝ නැත කියලා හෝ අත්ති කායෝතිව අත්ති ධම්මතිව අත්ති චිත්තන්තිව අත්ද ඔය විදිහට පැහැදිලි කරනවනේ. යමක් ඇත්ත නෙවෙයි ඇතයි කියලා ගන්නව මොකටද? යාවදේව බුද්දේකම ඥානමත්තාය ඥානෙ පිණිස පටිසතිමත්තාය අන්න සිහිය පිණිස. සිහිය පිණිස අන්න ඒකට සිහිය පිණිස ඇතයි කියලා යම්කිසි ගෝචරත්වයක් යම්කිසි පාදකත්වයක් ගන්නවනේ. හැබැයි ඒක විමසගෙන යද්දි අන්න විමසගෙන යද්දි බෝධි අංගයක්. මේ කියන්නේ සතිබොජ්ජංග ගැන කතා කරනකොට අර සති සම්බොජ්ජංගය ඇති වෙනවා. සති සම්බොජ්ජංගය ඇති වෙනවා. අන්න එතන බෝධි අංගයක් ඇතිද බොජ්ජංගයක් ඇති වෙනවා. ඉතින් මාර්ග භාවිතයක් එක්ක එතනදී ඇති වෙනවා. එතකොට අපි මම පියවර කීපයක් හරි කතා කර දෛනික ජීවිතයේ සතිමත් බව අපිට අවශ්‍යයි. ඊට පස්සේ අපි ධර්මතාවයක් මෙනෙහි කරන්න යද්දී මම උදාහරණ ගත්තේ අපි හිතමු වාඩි වෙන ඉන්නකොට කකුලේ තද ගතියක් දැනෙනවා. ඒ අන්නේ ඒක කේන්ද්‍ර කරගෙන ඒකම අරමුණු කරගෙන ඉතින්ට අදාළව යම් සිහියක් අවශ්‍යයි. ඇතයි කියලා යම ගන්න වෙනවා පාදකත්වයක් මූලික වශයෙන්. මොකද මේ මතුමත්තේ සිහිය නුවණ පිහිට වෙන පිණිස අන්න එතෙන්දිත් සිහිය කියනවා. එතකොට මාර්ග භාවිතයේදී අර ධර්මතාවයම අනුත්‍යක්කේති අනුචාරයේදී වෙද්දී අන්න ඒක ආහාරයක් වෙන සති සම්බොජ්ජං ගය පිණිස අන්න මාර්ග භාවිතයේදී එතෙන්දි සිහිය කියන දේ කතා වෙනවා. නිවුණට පස්සේ සිහියේ කතාවක් මතු වෙන්නේ නැහැ. ඒ නිසා කුලවල කීවට පස්සේ අපි ඉන්න කෙනෙක්ට තියෙන දෙයක් සම්බන්ධයෙන් සතිය ඇති වෙන්න ඕන. ඒකම විමසගෙන යද්දී මම විමසනවා නෙවෙයි විචක්ෂණය අර්ථානිතව යථාර්ථවත්ව භාවිත වෙද්දී අන්න එතෙන්දි සති සම්බොජ්ජංගය තමයි මාර්ගාංගයක් හැටියට භාවිත වෙන්නේ. තිරුවන් සරණයි.
ගොඩක් පින් ස්වාමීන් වහන්සේ.
තිරුවන් සරණයි. අනිත්‍යයේ ප්‍රශ්නය මොකරන්ද?
තිරුවන් සරණයි. හැමදෙනාටම තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි. මෙන්න ප්‍රශ්නයක් එනකම් මට තියෙනවා පොඩි දෙයක් ලියා ගන්න, ප්‍රශ්නයක් ලියා ගන්න. එතකොට චක්කුව කියන එකත් චක්කායතන කියන එකත් අතර වෙනස පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. චක්කුම් කියන්නේ ඇස කියන එක. එතකොට චක්කායතන කියලා කතා කරනකොට මේ චක්ක කියන්නේ ඇස, ආයතන කියලා කියනවා. ආයතනයක් කියලා කියනකොට දැන් ආයතනයක් කියනකොට යම් කිසි ක්‍රියාවලියක් එක්ක තමයි ආයතනයක් කියන්නේ. දැන් අපි හිතමු දැන් ආයතනයක් වෙන්න නම් එතන යම් කිසි ක්‍රියාකාරීත්වයක් තියෙනවනේ. ඔකට අපි මේ ලොකු සංහසේ පොඩි උදාහරණ කිහිපයක් කියනවා, උපමාවක් කියනවා. ආයතනයක් වෙන්න නම් අමුද්‍රව්‍ය තියෙන්න ඕන, ඊට පස්සේ ශ්‍රමිකයන් ඉන්න ඕන, ඊට පස්සේ යන්ත්‍රෝපකරණ තියෙන්න ඕන, ඊට පස්සේ ඒකට අදාළ මොනවද කියන්නේ අපේ වාසස්ථාන, ඒ කියන්නේ කර්මාන්ත ශාලා වගේ දේවල් තියෙන්න ඕන. ඒ වගේම ඒ භාණ්ඩවලට භාණ්ඩ නිෂ්පාදනය වීම සඳහා අදාළ වෙච්ච පසුබිමක් තියෙන්නට ඕන. දැන් ඔන්න ඔය දැන් ආයතනික ක්‍රියාකාරීත්වයක් කියලා කියන්නේ දැන් ආයතන කියලා කියනකොට අපිට ආයතනය කියලා කියන්නේ ආයතනය කටයුතු කරන මිනිස්සුන්ට නෙමෙයි, මිනිස්සු වූ පමණින් මිනිස්සුන් සිටි පමණින් ඒක ආයතනයක් කියලා කියන්න බෑ. අපි හිතමු අමුද්‍රව්‍ය කියලා. අමුද්‍රව්‍යම අපිට ආයතන කියන වචනයට ගොනුගත කරන්න බෑ. ආයතනයක් කියන වචනයට යන්නේ නැහැ. අපි හිතමු ඒකට ආදාන නිමි භාණ්ඩ තියෙනවා කියලා. නිමි භාණ්ඩ තිබුණට ඒක ආයතනයක් කියලා කියන්න බෑ. ඊට පස්සේ ඊට අදාළ මේ පසුබිමක් තියෙනත් ඕන. ඒ කියන්නේ ආයතනික කියන්නේ භාණ්ඩ ආදී අලෙවි කිරීම සඳහා අවශ්‍ය වෙන වෙළඳ පළක් වගේ දෙයක්, ඒ නිෂ්පාදනය උදෙසා වන අවශ්‍යතාවයක් අවශ්‍ය වෙනවා. ඔන්න ඔය කාරණා ඔක්කොම එකතු වෙනා මේ නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවනේ. අනේ නිෂ්පාදන ක්‍රියාවලියක් වගේ. දැන් ආයතනය ඇස ඔස්සේ කියනකොට අම්ම එතකොට දැන් අර තියෙන ආයතන වලට කියන්නේත් නැහැ. මේ ආයතනයේ ගොඩ මේ මොකද ආයතනයේ ගොඩනැගිනි වලට අපි ආයතනය කියන්නේත් නැහැ. ඒ කියන්නේ ඒකේ ශ්‍රමයේ සපේන පිරිසට අපි ආයතනය කියන්නේත් නැහැ. ඒ වගේ මෙන්න ඇහැ කියනකොට මෙන්න තනක් කියලා මෙන්න මේක තමයි ඇහැ කියලා කියන්න, මෙන්න මේක තමයි ඇහැ කියන ආයතනය කියලා කියන්න බැරිකම කිස්මතු වෙනවා. හැබැයි ඇහක් නැහැ නෙවෙයි, නිෂ්පාදන ක්‍රියාවලියක් ආයතනයක සිද්ධ වෙනවා වගේ ඇහැට ආවේනික දැකීම කියන මේ සංසිද්ධිය සිද්ධ වෙනවානේ ඇහැට ආවේනිකව. අන්න ඒ ඇහැ කියන චක්ක ආයතනය කියන එක මොකක්ද කියන එක දෙයකට ඇඟිල්ල තියලා, ඇඟිල්ල කියන්නේ මෙන්න මේකයි කියලා පෙන්වන්නේ නැහැනේ. එහෙනම් මේ ඇහැ කියන්නේ කුමක්දයි කියලා අපිට විමසීමට යමු වීමක් තමයි ඉස්මතු කරන්නේ. අර ඒ වගේ මම කියපු කාරණේ අපහැදිලි වගේ නම් අම්මා තවදුරටත් අපි කතා කරමු.
ස්වාමීන් වහන්සේ එක ක්‍රියාවලියක් හරියට මට ඒක වැටුණා. මම මෙහෙම අහුවොත් දැන් තව විදියකට උතන දැන් චක්කු කියන තැන ඒක විපාක කුසල කුසල් මුකුත් නැති ඒක විපාක ඇසක් කියලා ගත්තොත් ඒ එතන තියෙන්නේ දික්ත කියන එතනින් එන්නේ දික්ත කියන එක විතරක් නම් චක්කායතනය කිව්වහම ඒ කියන්නේ එහෙමත් නැත්නම් මේ චක්කු කියන තැන තියෙන්නේ මේ පේනවා කියන වගේ චක්කායතනය කියන තැන තමන් හදාගත්ත එකක්, ඒ කියන්නේ බලනවා, ඒ කියන්නේ තමන් ඒ කියන්නේ සක්කාය නිසාරි කොහොමද හිතකොට ඒකට අයිති නැද්ද ස්වාමීන් වහන්සේ බලනවා කියන එකෙන් එනවා කියලා
එතනම ඒ යොදන තැනස ගන්න ඕන. යොදන තැනනුව කියලා කියන්නේ දැන් චක්කායතන දැන් දෙක ගැන විස්තර කරන දැන් චක්කුම් කියලා මේ විස්තර කරන තැන් තියෙනවා. ඒක උඩ චක්කුව ඇහැ කියන එක චක්කායතනය කියලා විස්තර කරන තැන් වෙනම තියෙනවනේ. එතකොට ඒ යොදන තැන අනුව තමයි අපි අර්ථය ගන්න ඕන. දැන් අපි මොකද්ද, දැන් අපි හිතමු මේ වගේ තැන චක්කායතනය කියලා වගේ. දැන් අපි සලායතනේ අවිද්‍යාපච්චය සංකාරම සලායතන කියන නාම රූපච්චය සලායතනම් කියන තැන සලායතන විභංග කරන තැනදී චක්කායතනය කියලා තියෙනවා. ඊට පස්සේ චක්කුන් කියලා මේ ඇස ඉන්ද්‍රිය කියන තැනින් පෙන්නනවා. අපි අම්ම මේ චක්කුන් කියන තැනදී ඇහැ වේවා, මේ චක්කායතනය කියන අර නිෂ්පාදන ක්‍රියාවලිය කියන කාරණය වේවා, අපි හිවිය යුත්තේ ආ චක්කුවෙන් වෙන්න මෙන්න මේක, චක්කායතනෙන් වෙන්න මේකයි වෙන්නේ කියලා මේ අපි ඒක නම් කරනවා වෙනුවට, ලේබල් කරනවා වෙනුවට චක්කුන් කියන්නේ මොකද්ද, ඇස කියන්නේ මොකද්ද කියන එක හෙවීම ඉස්මතු වෙන්න ඕන. දැන් චක්කුන් කියන්නේ ඇස නම් අර අපි මීට කලින් දවසකත් අපි මේ නිකමට කිව්වනේ මෙහෙම දෙයක්, අපි නොදන්න දෙවියන් අපි අන්‍යාගම් වලට නේද මතකද? මතක් කරනෝ මේ ඔයාලා හරි මෝඩයි අඥානයි නොදන්න දෙවියන් ඇයි අදහන්නේ කියලා. ඒ වගේ අපි කියනෝ ඇහෙන් වෙන මෙහිමයි වෙන්නේ, ඇහැට පේනවා කියලා කියනවා. හැබැයි අපි ඇහැ මොකද්ද කියලා දන්නේ නැහැ. එහෙනම් ඇහැ කියලා කියන්න කලින් ඇහැ කියන්නේ මොකද්ද කියලා හොයාගන්න ඕනනේ. ඇහැ පිරිසිඳ දැක්කත් අම්මා ඇහැ කියන්නේ මොකද්ද කියලා පිරිසිඳ හොයන්න යොමු වුණා. අන්න එයා ඉතර එනවා. අපි ආයි කියන චක්කු ඉන්ද්‍රියන් කියලා කියනවනේ. ඇස කියන ඉන්ද්‍රිය පෙනීම පිරිස ප්‍රධාන කෘත්‍යයක් ප්‍රධානත්වයක් ගන්නවා. මොකද්ද මේ ඇහැ කියන ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද කියලා හොයන්න යනවනම් අන්න එතනොත් ඉතර එනවා. අපි තුමු චක්කු ආයතනය කියන්නේ මොකද්ද, මොකද්ද මේ නිෂ්පාදන ඇසෙන් කරන නිෂ්පාදන ක්‍රියාවලිය කියන්නේ මොකද්ද කියලා මොකද්ද කියලා හොයන්න ගියත් අන්න ඒ පිරිසිඳ හොයන්න යද්දි ඒක හරියට යථාර්ථවත්ව හෙවුනා නම් අන්න යා එතන ඇසෙන් වේවා චක්කු ඉන්ද්‍රියෙන් වේවා චක්ක ආයතනෙන් වේවා කුමන ව්‍යවහාරයේ වුණත් වේවා ඒක අන්න ඒක මොකද්ද කියලා හිවීමයි අපි කරන්න ඕන. ඒක පිරිසිඳ දකින්න කියලානේ කියන්නේ. ඇස කියන නමින් ඇස චක්කුව පිරිසිඳ දැකීම වේවා, චක්කු ඉන්ද්‍රිය පිරිසිඳ දැකීම වේවා, චක්ක ආයතනය පිරිසිඳ දැකීම වේවා, වෙන්න ඕන පිරිසිඳ මේ මොකක්ද කියලා හෙවීම තමයි ඉස්මතු වෙන්න ඕන. මම හිතන්නේ පැහැදිලි ඇති නේද?
පැහැදිලි
ස්වාමීන් වහන්සේ.
ඔව්
ගරු ස්වාමීන් වහන්සේ, දැන් අමිතා මෑණින් වහන්සේ සහ පද්මා එම දෙපළ ගෙනපු මාර්ගයේ ඔස්සේම අපි මේ ක්‍රියාව මේ ඉදිරියට ගමු. එතකොට ඒ දෙපළ පෙන්වුවා සීය, සතිය, සතිමත් භාවය, සම්මා වායාම සහ ඇස චක්කෝ දක්වා ගෙනාවා. එතකොට අපි මේ මාර්ගයේ දැන් අපි සියලු දෙනාම යන්නේ සම්මා දිට්ඨිය, සම්මා දිට්ඨිය ලබා ගැනීම සඳහා, සම්මා දිට්ඨිය නැමැති ප්‍රඥාව ලබා ගැනීම සඳහා අපි මේ සාකච්ඡාව යොමු කරගෙන යනවා. එතකොට අපි චක්කුව ඇසෙන් මිදෙන්න පුළුවන් නම් අපිට සම්මා දිට්ඨිය මතු කරගන්න පුළුවන්. එතකොට මේ ඇසම අරගෙන අපි ඇසේ සමුදේ නිරෝධය දක්වා අපි අවබෝධ කරගන්නකොට දැන් ඇස තින්නන් සංගති පස්සෝ. එතකොට ඇසට බාහිර රූපයයි ආලෝකයයි ඇසේ ප්‍රසාදයයි ඒ හේතු කොටගෙන ඇසට ඇසේ ප්‍රසාදයේ මත වැටෙන එම වර්ණ රූපයේ සිට ඒ සමුදේ නිරෝධය දක්වා අපි අවබෝධ කරගන්න අද දවස අපිට පුළුවන් ද පාර හදාගන්න?
හොඳයි මහත්මයා, ඒක වටිනවා. දැන් මෙතනදී දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ මහණෙනි ඇස නිත්‍යද අනිත්‍යද කියලා අහන තැන් තියෙනවානේ. නේද? ම ඇස නිට්ටේද අනිත්‍යද කියලා අහනවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා අනිත්‍යයි ස්වාමීනි කියලා උත්තර දෙනවා. ඊට පස්සේ යමක් අනිත්‍ය නම් දුකද සැපද කියලා අහනවා. දුකයි ස්වාමීනි කියලා කියනවා. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන සුළුයි නම් මගේ මම මගේ ආත්මය කියලා මනාව දකි කල්ලන් නු සමුණු පස්සද මනාව දකිද්දි මම මගේ මගේ ආත්මය කියලා යොදන එක සුදුසුද කියලා අහනවා. නොහිතම් බන්තේ සුදුසු නෑ කියලා කියනවා. එතකොට යන්නේ මං කියපු කාරණයක් එක්ක ගත්තට පස්සේ මහත්මයා, එතකොට දැන් එතකොට ඇස ප්‍රඥාවෙන් දැකිය යුතුයි කියන කාරණයනේ එතන ඉස්මතු කරන්නේ. එතකොට ඇස ප්‍රඥාවෙන් දැකින්න නම් ප්‍රඥාව උපදින්නේ කොහොමද කියන එක අපිට හොඳට හුරුයි අහලා, මේ ප්‍රඥාව උපදින්න හේතු ප්‍රඥාව උපදින්න නම් ඒ ඉත්ත ධම්ම කියන සූත්‍රයේදී අංගුත්තර නිකාය 8 ධම්ම සූත්‍රය කියනවා සුස්සූසා පරිපුච්ඡා පඤ්ඤාය ආහාරෝ. සුස්සූසා ඇසීමෙන් හා විමසීමෙන්, අනුසුස්සූසා පරිපුච්ඡා පඤ්ඤාය ආහාරෝ. ඇසීමෙන් හා විමසීමෙන්, විමසීම තමයි ප්‍රඥාවට ආහාරය. දැන් අපි පාදක කරගන්නේ ඇසනේ, චක්කුවනේ. එතකොට ඇස පිළිබඳව කියන්නේ අපි විමසන ගතියක් එක්ක ඇස පිළිබඳව පරම කල්යාණ මිත්‍රයාගෙන්, බුදුරජාණන් වහන්සේගෙන් හෝ එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෙක්ගෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ විදියටම පැහැදිලි කරලා දෙන කෙනකින් නැත්නම් සත්‍ය හොයන්නෙකුට, ඇස පිළිබඳව සත්‍ය හොයන්නෙකුට ඇසේ සත්‍ය එතර වෙන ආකාරයක සත්‍යයක් පවසන්නේ මුණ ගැහිච්ච තැනදී. අන්න ඊට අනුරූපවම විමසගෙන යද්දී මහත්මයා අපිට මේ ප්‍රඥාව උපදිනවා. ඒ කියන්නේ ප්‍රඥාව උපදිනවා කියන කාරණේ ඇසෙත් දැන් අපි මෙහෙම ගමුකෝ. ඇස රූප ඇසේ විඥානේ එක්ව යෑම තින්නන් සංගති පස්සෝ වෙලා එහෙම කාරණයක් ඔබතුමා මෙනෙහි කරානේ. ඒක ධර්මතාවය ඉස්මතු කරන තැනදී අපි ඒ කාරණේ ඉස්මතු කරද්දී අපි ඔක්කොටම කලින් ඇස කියන්නේ මොකක්ද කියලා හොයා ගැනීම කරන්න ඕන. දැන් එහෙම හොයා ගැනීම නොකර අපිට ඊළඟට යන්න නම් මේක හරියටම දැනගන්න ඕනනේ. ඒක අර පොට්ටපාද සූත්‍රයේදී පැහැදිලි කරනවනේ. මම විවාහයක් කරගන්න හදන්නේ. ඔන කෙනෙක් ඉන්නවා, ඒ ඉන්න කෙනා විවාහයක් කරගන්න හදනවා. ඔබ විවාහ කරගන්නේ කවුද? දන්නේ නෑ. ඒ තැනැත්තිය සුද්දුද, කඳුද, උසද, මිටිද, ඇදරුව කොහොමද, ඇයගේ දෙමාපියෝ කවුද කොහොමද කියලා ඇහුවට පස්සේ දන්නේ නැහැ. එතකොට එහෙනම් ඔබ මොකද්ද කරන්නේ? මම මේ ඉනිමඟ හදනවා. මොකටද ඉනිමඟ හදන්නේ? ප්‍රාසාදේ. ඔබ ප්‍රාසාදේ දන්නවද? නෑ මම දන්නේ නෑ කියලා කියනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ අහනවා ඒක අර්ථවත් කියමනක්ද කියලා අහනවා. එතකොට ඒ දායි කියනවා ඒ කියමන අර්ථවත් වෙන්නේ නෑ කියලා. එහෙනම් පින්වත් මහත්මයා, දැන් අපි ඇස රූප ඇසේ විඥානේ ඒ තුනේ එක්වයාම ස්පර්ශය ඔය ආදී වශයෙන් ගන්න කලින් අපි ඇස කියන්නේ මොකද්ද කියලා හොයාගෙන ඉන්න ඕන. ඇස කියන්නේ කුමක්ද කියලා හොයාගෙන ගියාට පස්සේ ඇස කියන දේ පිරිසිඳ හොයාගෙන ගියාමත් අපිට ඉතර වෙන්න පුළුවන්. අපිට පාඨක වෙන්නේ, අපිට ගෝචර වෙන්නේ ඔය චක්ක වගේ සූත්‍රයක් ඇසුරු කරගත්තොතින් කෙනෙකුට රූපය පිළිබඳව හොයාගෙන යන්න පුළුවන්. රූපය පිළිබඳව හොයාගෙන ගියත් අන්න ඊතර වීම වෙන්න පුළුවන්. අපි තුම චක්ක විඥානය ඇස දැන ගැනීම කියලා කෙනෙක්ට ගෝචර වෙන්නේ ඇස දැන ගැනීම වෙන්නට පුළුවනි. ඇස දැන ගැනීම කියන්නේ මොකක්ද කියලා හොයාගෙන ගියත් චක්ක වගේ සූත්‍රවල පෙන්වලා දෙනවා. එයාට ඊතර වීම වෙන්න පුළුවන්. අපි තුම සංපස්සෝ කියලා ස්පර්ශය. හරි. කවුරු හරි ස්පර්ශය කියන්නේ මොකද්ද කියලා වෙනවා. අන්න එයාට ස්පර්ශයෙන් එතර වෙන්න පුළුවන්. අපිටම ස්පර්ශ ප්‍රත්‍යයෙන්කට ගන්නවා කියලා අපි විඳීම කියලා. හරි. කවුරු හරි කාට හරි පාදක කරගන්නේ විඳීම කියන එක නම් මේ විඳීම පාදක කරගෙන අන්න එයාටත් එතර වෙන්න පුළුවන්. එතකොට දැන් අපි මෙතෙන්දී ඔබතුමා සිහිපත් කරා වගේම ඇස කියන්නේ මොකද්ද කියලා අන්න ඒක විමස. දැන් ඇත්තරම අපි ඇස පිළිබඳව හරියට දන්නව වගේනේ කියන්නේ. මෙන්න මේක ඇහ, මෙන්න මේක තමයි රූප. එතකොට මම දන්නවා. එතකොට දන්න ඇහැ තියෙන ඇහැ කියලා. තියෙන ඇහැට පේන රූප. ඔය තියෙන ඇහැට පේන රූප වෙලා ඒකට චක්කු විඥානේ එකතු වෙනවා. ඒ තුන එකතු වුණාට පස්සේ ස්පර්ශය වගේ තැනකට යන්න පුළුවන්. ඇති දෙයක් හැටියට ගියොත් තින්. එහෙම නැත්නම් ඇහැ කියන්නේ මොකක්ද? ඇහැ කියන්නේ මොකක්ද කියලා මේ හොයාගෙන ගියොත් තින්. දැන් මම පුංචි උදාහරණයක් හිතට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පොඩි සූත්‍රයක කොටසක් ගන්නම්කෝ. මට මතක විදියට සංයුත්තනිකායේ සලායතන වර්ගයේ තියෙනවා අනිත්‍ය වර්ගයේ අජ්ජත් අනිත්‍ය සූත්‍රයක්. අජ්ජත් අනිත්‍ය කියන සූත්‍රයක් තියෙනවා. ඒ අජ්ජත් අනිත්‍ය සූත්‍රය පැහැදිලි කරනවා මෙන්න මෙහෙම. මොකද චක්කුම් භික්කවේ අනිච්ඡං. මහණෙනිය සානිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒ දුකයි. යදනිච්ඡං තන් දුක්ඛං. යන් දුක්ඛං තද නැත්තා. යමක් දුකයි නම් එය අනාත්මයි. යදනත්තත් තන් නේකං. යමක් අනාත්ම නම් තන් එය ඒක කියන්නේ එය කියන්නේ ඇස නේතම් මම නීසෝහමස්මි නමීසෝවත්තාති එව මේතං යථා භූතං සම්මා පඤ්ඤාය දට්ඨබ්බං කියලා. අන්න එතෙන්දි පින්වත් මහත්මයා මේ ඇස අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මනා ප්‍රඥාවෙන් දුක් දැක්කොත් එයාට මම මගේ මගේ ආත්මය කියලා තැනට යන්නේ නැහැ. කෙනෙකුට ඇස කියන්නේ මොකක්ද කියලා හොයාගෙන ගියත් අන්න මේ නිවීම කරාම යන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට ඒ සිහිපත් කරේ මම මේ ඇස පිළිබඳවනේ. ආපහු සූත්‍රයක් තියෙනවා බාහිරා නිච්ච සූත්‍රය කියන. බාහිර අනිත්‍ය රූපම් භික්කවේ අනිච්ඡං යද නිච්ඡං තන් දුක්ඛං. අන්න ඒ විදිහට කෙනෙක්ට රූපේ කියන්නේ මොකක්ද කියලා හොයාගෙන ගිහිල්ලත් අන්න ඒ රටාවෙනු ඒ ක්‍රමයටත් එයාට ඉතරවීම වෙන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔය විදිහට සිහිපත් කරනවා මේ මොනවද ඉස්සරහට එන එන සූත්‍ර තුනදී චක්කු විඥානයේ පිළිබඳව ඒ පිළිබඳවම හොයාගෙන ගියත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ හොයාගෙන ගියත් ඒ එයාට ඉතරවීම කියන කාරණේ වෙන්න පුළුවන්. ඒකයි මෙන්න මෙහෙමයි 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 කියලා මේ විදිහට අර විඤ්ඤාසයක් පැහැදිලි කරනවනේ. ඒ විඤ්ඤාසය හැරුණකොට කෙනෙකුට ඇස වේවා රූපේ වේවා ඇස දැනගැනීම නැත්නම් චක්කු විඤ්ඤාණය වේවා ඒ තුනයි ප්‍රයාමෙන් සකස් වෙන මොකද ස්පර්ශය වේවා පහ එහෙම නැත්නම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න විඳීම වේවා විඳීම ප්‍රත්‍යයෙන් හටගන්න තණ්හාව වේවා ඒක මොකක්ද කියලා විමසගෙන යෑම. දැන් ඔය ඇත්තම මහත්මයා උතන දැන් අර චක්කුම් භික්කවේ පටිච්ච රූපං චක්කුංච පටිච්ච රූපේච උපද්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ කියන මේ විග්‍රහය තුළදී එතන විග්‍රහ කරන්නේ ෆෝකස් කරන්නේ මුල් තේමා කරන්නේ ඇස පිළිබඳව හිවීම හෝ මේ රූපය ගැන හිවීම හෝ චක්කු විඤ්ඤාණය ගැන හිවීම හෝ නෙවෙයි. ඔය තුනේ එක්ක යෑම සංගති එක්ක යෑමට තමයි පස්ස කියලා කියන්නේ. එහෙනම් ඔය එක්ක යෑම කියන එක එතන අනේ සංසිද්ධියයි. ඒ අනේ කියන සංගති තින්නම් සංගති තුනේ එක්ක යෑම කියන සංගතිය නැත්නම් එක්ක යෑම කියන සංසිද්ධිය ක්‍රියාකාරීත්වයයි අපි විචක්ෂණයට මේ යොමු කළ යුත්තේ ඒ සූත්‍ර පරයයට අනුව. ඒතන ඒ සූත්‍ර පරයයට අනුව ඒ තුනේ එක්ව යාම කියන සංසිද්ධිය කියන තමයි කේන්ද්‍රගත කරලා හිමීමට යොමු වෙන්නට ඕන. එහෙම නැත්නම් ඇස සොයද්දී ඇස කුමක්දයි කියලා විමර්ශනය කිරීම. රූපය හොයද්දී රූපය කියන්නේ මොකද්ද විමර්ශනය කිරීම. ඇස දැන ගැනීම කියන්නේ මොකද්ද කියනකොට ඒ දැන් කියන්නේ දැනගත්ත ඇස නෙවෙයි. ඇස දැන ගැනීම කියන්නේ මොකක්ද? අපි දැනගත්ත ඇසනේ නෙමෙයි ඇස දැන ගැනීම. ඇස කියන්නේ කුමක්ද? රූපය කියන්නේ කුමක්ද? අනේ ඒ විදිහට එකක් ඔස්සේ සිතාරා හොයාගෙන යෑම ගැඹුරට හා පුතුලට කුමක්දයි විමර්ශනය කරගෙන යාම තුල ඒ විචක්ෂණශීලීත්වය තුරදී ඒ පිළිබඳව සත් ඒ මත නිගමනයකට නිර්වචනයකට නොගොස් ඒ කුමක්ද මෙයම සත්‍යයි කියලා ගන්නේ නැතුව මේ කුමක්ද සත්‍ය ගවේෂීව සොයද්දි අන සත්‍යය ඇහෙද්දි ප්‍රඥාව උපදිනවා. අන්න එතනින් ඈතර වීම අර්ථාන්විත සිද්ධ වෙනවා. පැහැදිලි කිරීමට තව කාරණා අපි කතා කරගෙන යමු.
ඔව් ඒකේ ස්වාමීන් වහන්සේ ගරු ස්වාමීන් වහන්සේ අවසරේ දැන් ස්වාමීන් වහන්සේ දැන් ඇස ගත්තේ අපි ලැබිච්ච ආයතන අවිද්‍යාවෙන් ලැබිච්ච ආයතන හයෙන් එකක් වශයෙන් තමයි මේ අද චක්කුව ස්වාමීන් වහන්සේ තෝරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මේක නිවන් දොරටුවක් නේ. ඒ කියන්නේ එතකොට ඇස ලැබිලා තියෙන්නේ අවිද්‍යාවෙන්. එතකොට ඇසෙන් අවිද්‍යාවෙන් ලැබිච්ච ඇසෙන් අපිට මින්පස්සේ ලැබෙන සියලුම දේ අවිද්‍යාසහගත සසරට යෑමට හේතු වෙන දේ තමයි අවිද්‍යාසහගත ඇසෙන් අපිට ලැබෙන තොරතුරුත් අපි කතා කරන සියල්ලත් අවිද්‍යාව අවබෝධ කර ගැනීමටමයි අපිට යොදන්න වෙන්නේ. එහෙමනම් අවිද්‍යාසහගත ලැබਿੱත් මේ චක්කවනොත් ඇස උපයෝගී කරගෙන අපි දැන් උත්සාහ කරන්නේ නිවන් දොරටුව නොහොත් සම්මාදිට්ඨිය අවබෝධ කර ගැනීමට. එසේනම් ස්වාමීන් වහන්සේ මේ ඇසට දැන් අපි දන්න ඇසට පේන්නේ නැහැ. ඇස කිව්වට ඇසට කවදක්වත් පෙනිලත් නැහැ, පේන්නෙත් නැහැ. එහෙනම් මේ නොපෙනෙන ඇසක් ඇසකින් අපිට එහෙනම් මේ පෙනීම දක්වා යන මාර්ගය කොහොමද අපි අවබෝධ කරගන්නේ?
ඔව් මහත්මයා, දැන් ඔබතුමා මෙනෙහි කළානේ කියන්නේ ඇස අවිද්‍යාවෙන් හටගන්නවා කියලා නේද? එතකොට කියන්නේ ඇස අවිද්‍යාවෙන් හටගන්නවා කියන අදහස ගන්නනේ. එතකොට අවිද්‍යාව දුරු වෙන්න නම් මම ඔබතුමා මේ කියන්නේ අපහසුතාවයට ලක් කිරීමක් කරනවා නෙමෙයි, වරදවා ගන්න එපා. සාකච්ඡාවක් නිසා විමර්ශනය කරගැනීම පිණිස මම ප්‍රශ්න කීපයක් ඇහුවට වරදක් වෙන්නේ නැහැ නේද?
එතේ ගරු ස්වාමීන් වහන්සේ.
හොඳයි. එතකොට මහත්මයා දැන් ඇස අවිද්‍යාවෙන් හටගත්ත කියන අදහස ගාවනේ. එහෙනම් ඔක අවිද්‍යාව දුරු වෙන්න නම් අපි දැන් අවිද්‍යාව නොයදන තැන ඇසක කතාවක් මතු වෙන්නේ නැහැනේ. එතකොට ඔය කතාවේ ඒක දිගට විකාශය වීමක් වෙන්නේ නැහැනේ. එහෙනම් ඇස කියලා ගැනීමේ වැරද්ද දැකීම නේ වෙන්නට ඕන. එතකොට ඒ වැරද්ද දකින්න නම් අපි මොන වගේ ක්‍රියාපිළිවෙතක් අනුගමනය කළොත් සුදුසුයි කියලා හඟිනවද ඔබතුමා?
ඔව්, ඒ කියන්නේ ඇස ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ගැනීම කියලයි මගේ වැටීම ගරු ස්වාමීන් වහන්සේ.
හොඳයි. ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගන්න නම් අපි ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධය පිණිස අපි අනුගම ඒක ඇත්තම ඔව් ඒකමයි උත්තරේ. ඒ ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ගැනීම පිණිස අපි මොන වගේ ක්‍රියාපිළිවෙතක්ද අනුගමනය කළ යුතු වන්නේ කියලා හංගින්නේ කොහොමද?
එසේ ගොස් ස්වාමීන් වහන්සේ එසෙන් සිදුවෙන්නේ දික්කේ නොහොත් පෙනීම. එතකොට අපි ඊළඟට යන ඕන යන්තුන් මේ පෙනීම කියන්නේ කොහොමද කියලා අපි අවබෝධ කරගත යුතුයි.
ඔව්, ඒක එහෙමමයි. පෙනීම කියන කාරණය අවබෝධ කරගත යුතුමයි. අවබෝධය කියන්නේ අනිවාර්යයෙන්ම ඒකමයි. පෙනීම කියන්නේ කුමක්ද කියලා අවබෝධ කරගත යුතුමයි. එතකොට අවබෝධ කරගන්නට ඕන අපි මානසික සංකල්පයකට නොගිහිල්ලානේ. එතකොට අවබෝධය වෙන්නේ ප්‍රඥාවෙන්. එහෙමනම් දැකීම කියන සිද්ධිය පාද දැකීම කියන කාරණය නැත්නම් දැකීම කියන සිද්ධිය පාදක කරගෙන ඒ දැකීම අවබෝධ කරගත යුත්තේ ප්‍රඥාවෙන් නම් නෙවෙයි ප්‍රඥාවෙන් සම්මා ප්‍රඥාය දැක්කබ්බන් කියලානේ ඇස සම්බන්ධයෙන් කියන්නේ නැත්නම් පෙනීමට අපි කියමු දිට්ඨය කියලා නැත්නම් අපි දිට්ඨ සුතමුත දිට්ඨයත් ප්‍රඥාවෙන්නේ අවබෝධ කරගන්න ඕන කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ අවබෝධ කරගත යුතුමයි එහෙමනම් ඒකට කළ යුතු මේ පිළිවෙත කොහොමද ඒක හරියටම හරි අවබෝධ කියන්නේ ඇස වේවා ඉන්නතන් රූපේ වේවා අපිටම දැකීම වේවා අවබෝධ කරගත යුතුමයිනේ එහෙමනම් අවබෝධ කරගන්නේ ප්‍රඥාවෙන් නම් ඒ ප්‍රඥාවෙට කළ යුත්ත කුමක්ද කියලා යම් අදහසක් තියෙනවා ඇතරම ඔබතුමාට මේ කාරණය ඇහුවට මෙතන අපි 30 දෙනෙක් විතර එකතු වෙලා ඉන්නව 30 දෙනාටම මේ කාරණය අපි කතා වහකට යොමු කරන්නනේ ධර්ම කියන්නේ දේශනයක් කියනවටත් වඩා සාකච්ඡාවක් නිසා අපි ප්‍රගුණ කරගෙන යන කාරණය නිසා එහෙම වුණොත් ඔබතුමත් අදහස් දක්වමු අපි අනිත් ඔබතුමත් අදහස් දක්වමු එහෙම අපේ මහාචාර්යතුමත් ඉන්නවා ඔය විදිහට යම් කතිකාවතක් ඉස්මතු කරගනිමුකෝ අපි
ඔව් අපි දැන් අමිතා සහ පද්මා ඒ දෙපළ විසින් සිහිය සතිය සම්මා වායාම සහ තක්කෝ දක්වා එතුමියන්ලා ගෙනාපු මාර්ගයමයි අපි ගත්තේ මොකද එකම මාතෘකාව යටතේ දිගටම ගියොත් යමක් අපිට මතු කරගන්න පුළුවන් වෙයි කියලා එතකොට දැන් අපි ගත්ත පෙනීම එතකොට පෙනීම තුළ සත්‍ය පුද්ගලයෙක් නිර්මාණය වුණොත් අපි නැවත ආපහු සසරටම යවෙනවා එතකොට පෙනීම සත්‍ය පුද්ගලයෙක්ගෙන් පොරව පෙනීමක් සිදු වෙන ආකාරය අපි මම හිතන්නේ මහාචාර්යවරුතුමාගේ උපකාරය අපි ගත්තොත් එහෙනම් හොඳයි සුවන්වසනේ නේද
අපි අදහසක් ගමු බොහොම වටිනවා එතුමාගේ වැඩසටහන මේ මම හිතන්නේ ටිකක් අසනීපවත් ඇත්ත මේ දවස්වල නමුත් කතාව කරාවි
මේක මේ මගේ වැඩසටහන කියලා එකක් නෑ ඉතින් මේ වහන්සේගේ අදහස හරි වටිනවා මේ හැමෝම එකතු වෙලා සාකච්ඡා කරන එක තමයි වෙන්න ඕන කොට අර අදහස් මතුවෙනවනේ ඉතින් මේ ඔය අර කිව්වා වගේ ඇස පිරිසිඳ දකින්න කියලා අපිට ඇහෙනවනේ දහමේ ඇස රූපය චක්කු සම්පස්තය ඒවා නැත්නම් චක්කු විඤ්ඤාණ ඇස දැන ගැනීම කියන දේවල් පිරිසිඳ දකින්න නම් හොයන්න වෙනවා කොහොමද මේවා වෙන්නේ කෙසේද මේ කියන විදිහ නේද අපේ මේ මහත්තයා කියනා වගේ ඉතින් පෙනීම නිසා මම ඉන්නවනම් පෙනීම කොහොමද වෙන්නේ කියලා හොයන්න වෙනවා ඇස්වීම කොහොමද වෙන්නේ එසේද යාර ස්වාමීන් වහන්සේ අහුවා වගේ කොහොමද ඔබ හොයාගන්නේ කියලා බලන්න වෙනවා ඒක අපිට බුදුහාමුදුරුවෝ කියපු විදිහකටම මේ වැඩි කරන්න වෙනවා නේද
ඒක හරි ලස්සනයක් වෙනවා මොකද දැන් අර අපි කවුරුත් දන්නෝනේ අර නස්රුදීන්ගේ කතාවක් මම කලින් දවසකත් මතක් කරලා තියෙනවා මේ ඒක ටිකක් මේ ලස්සන කතාවක් නස්රුදීන් කියන ඔය ඉන්නවනේ අර එහෙම මේ චරිතයක් ඉතින් නස්රුදීන් දවසක් මේ ආලෝකයක් තියෙන තැනක මේ එයා මේ මොනවද හොයනවා ඉතින් මේ නස්රුදීන් ඒ මොනවද හොයනකොට අහනෝ කෙනෙක් ගිහලා නෝ ඔළුවට අතගාගෙන මොනවද ඔය මේ කඩිමුඩි හොයන්නේ ඊට පස්සේ නෝ මම මේ යතුරු හොයනවා ඊට පස්සේ යනෝ මේ යතුරු එතකොට යතුරු කොහෙදද නැති වුනේ ඒක නැති වුනේ ගෙදරදිනේ එහෙනම් ඔබ ඔය ඔතන හොයන්නේ දැන් මේ ලයිට් එක තියෙන එළියේ يعني එළියක ගේ යතුරු නේ එළියක තියෙන කිරිබු මේ ඊට පස්සේ කියනවා මේ එහෙනම් මෙතන හරි ඉතින් ගේ ඇතුළ කරවලයිනේ මේ එළිය තියෙන්නේ මෙතනනේ ආලෝකයේ තියෙන තැන තමයි මම ලයිට් එක හොයන්නේ කියලා. එතකොට දැන් ඒ නසුදීන්ගේ කතාව දිහා බැලුවට ඇත්තටම පේනව නේද? යතුරු නැති වෙලා තියෙන්නේ. එක තැනක නමුත් එයාට පහසු මේ ලයිට් එකක් වැටිච්ච තැන හොයන එක. ඇත්තට මේ කතාව තුළ මේ හොයන තැන සම්බන්ධයෙන් ඒ නොගැලපීමක් මේ තියෙනවනේ. ගැලපෙන්නේ නැහනේ. අන්න ඒ වගේ අපි යතුරු නැතුනේ කොයිදින්ද ඒ යතුරු නැති වෙච්ච තැනින්ම තමයි හොයන්නව. අපි නිකන් අර අපි සිංහල ජනවහරේ කටවහරක් කියනවනේ ලිඳකට වැටිච්ච මිනිස්සේ ගොඩ වෙන්න ඕන ලින්ක් කටෙම කියලා වෙන තැනකින් ගොඩ වෙන විදියක් නැහැනේ. අන්න ඒ වගේ අපි වැටුනේ අපි හිතමු දැකීම කියන කාරණෙන් අපි සසරට වැටුනේ. දැකීම ඇත්තටම අපි හරියටම දැක්කනම් මෙහෙම සසරේ දුක් විඳින්න යන්නේ නැහැනේ ඇත්තටම. ඒ වගේ අපි දැකීම කියන තැනින් නම් වැටුනේ දැකීම කියන්නේ මොකද්ද කියලා හොයාගෙන යෑමක් නේද. අපි හිතමු මට දැන් පාදක වෙන දැන් මේ වෙලාවේ මම හොයන්නේ ඇස නම් අනේ ඇස කියන තැනින්ම තමයි හොයන්න යනව. නැත්තම් අපි ඒ ඇස කියන්නේ මොකද්ද කියලා හොයාගෙන යෑමක් තමයි කරන්න ඕන. එහෙම නැත්තම් ඇස සකස් වුනේ මේ විදිහටයි මෙහෙමයි කියලා අපි කරුණු දෑවුතින් මෙන්න මේ නිසා මෙන්න මේක මෙහෙම වෙනවා කියලා අන්න එතකොට දැනුමකින් අපි විමසීම වැහුණා වෙනවා. එතකොට අර කියන්නේ ඇස කියලා ඇස පිරිසිඳ සෙවීම හොයන්න යන්න තියෙන එක අන්න මෙන්න මේ හේතුවෙන් මෙන්න මේ කාරණේ නිසා මෙන්න මෙහෙමයි උනේ කියලා ආදේශ කරවතින් දැනුම එතනට ගෙනාලා දැනුම එබ්බවතින් දැනුම ආවතින් වැහුණොතින් මොකද වෙන්නේ? දැනුම සිද්ධ වුණේ අපි ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්. මේ තුවාලය පිරිසිදුනකොට ඊට උඩින් බෙහෙත් දැම්මා වගේ. බෙහෙත් කියන්නේ හොඳයිනේ. බෙහෙත් කියන්නේ ඇත්තටම සුවපත් වෙන්න කරන දෙයක්නේ. ඒක තියේදී අපි බෙහෙත් දැවා බෙහෙත් දාලා වැහුවා වගේ වැඩක් වෙනවා. බෙහෙත් හොඳයි. බෙහෙත් නරක නෑ ඇත්තටම. හැබැයි වෙන්න ඕන මොකද්ද? මේක පිරිසිඳ ඇතුළට හොයාගෙන යන්න ඕන. අන්නේ ඒ වගේ ඇත්තටම මේ අපිට ඇස කියන්නේ මොකද්ද? ඇත්තටම ඇස කියන්නේ මොකද්ද? ඇහැ නෑ නෙමෙයිනේ. ඇත්තම පේනවනේ, පේන්නේ ඇහින්නේ. නැත්නම් අපිට ෆෝන් එකෙන් පේනවනේ මිනේ, ඇහින්නේ පේන. හැබැයි ඇහැ කියන්නේ මොකද්ද? ඇහැ නෑ නෙමෙයිනේ, ඇහැ තියෙනවනේ. ඒ කියන්නේ දැනට ඉන්න මට ඇහැක් තියෙනවා කියන අදහසක් තියෙනුනේ. අපි මුලින් ඇහැක් තියෙනවා කියලා ගන්න මොකද්ද හොයන්න ගන්න එපා. හැබැයි හොයන්න යද්දි පස්ස දෝනත්ති කිංචන දකිද්දි කිසිවක් නැහැ කියලා කියන්නේ. කියන්නේ දකිද්දි. එහෙනම් දැක්ම හදාගන්නේ කොහොමද? දැක්ම හදාගන්න නම් විමසන්නම වෙනවා. මොකට අනුරූපවද? ඇසීමට අනුරූපව විමසීම ඇති කෙනාට ඇසීමට අනුරූප විමසීමේදී තමයි පස්සතෝ නැති කිංචනං කියලා කතා කරන්න වෙන්නේ. එහෙනම් ඇත්තටම මේ අපි මෙතෙන්දී යමු වෙන්න ඕන එක්ක ඇස කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් පෙනීම කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් රූපය කියන්නේ මොකද්ද? ඇස දැන ගැනීම කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් ස්පර්ශය කියන්නේ අපි අපිට ආවෙනි කෝල් ගත්තොත් යෙදීමක් කියලා කියන්නේ මොකද්ද? කියන අපේ සොකිය නිරුත්තියෙන් ගත්තින් අන්නේ ඒ විදිහට කුමක්ද කියලා හොයාගෙන යන ගතියක් ඉස්මතු වුණොත් වගේ කියන මේ අපේ මහාචාර්යතුමාගේ අදහස අපි කතා වහට ඉස්මතු කරගමු. කාගෙත් අදහස ගමු?
ඒක කියනකොට මේ මට මතක් වුණා අපේ පිටිකල ගුණරතන ස්වාමීන් වහන්සේ ලස්සන උපමාවක් ගන්නවා ඒ සාකච්ඡාවලදී. දැන් අපි අඹ කඩන්න ඕන නම් දැන් අඹ ටිකක් උඩ තියෙන්නේ. එතකොට උඩ පනින්න වෙනවා. ඉතින් ඒ උඩ පනිනවා කියලා අපි දැන් මෙතන ඉඳන් උඩ පැනන්නට හරියන්නේ නැහැ. අපිට යටට යන්න ඕනේ. ඒ වගේ තමයි අපි හොයන්න ඕන තැන නෙමෙයි සමහර වෙලාවට හොයන්නේ. වෙන තැනක හෙව්වට අරපුවා. යතුරු හොයනවා වගේ. ඒ අවශ්‍ය තැන අඳුර ගන්න තමයි මම හිතන්නේ. මම තමයි හිතවන විමසන්න ඕන තව තවත් කියලා. ඒර කිව්වාගේ ඇස හොයන්න ඕන නම් ඇසම හොයන්න. රූපේ හොයන්න ඕන නම් රූපේ හොයන්න. පෙනීම කොහොමද ඒ පෙනීම කියලා. ඇසේ යෙදීම චක්කු සම්පස්සකයක් නේ. ඒ අදහස හොඳයි. ඉතින් අපි මොකද හොයනවා කියලා අපිට ඕන වැඩක් කරලා හරියන්නේ නෑනේ. අපේ බුදුහාමුදුරුවෝ කොහොමද මේක කියලා තියෙන්නේ? අත් එක්ක නිකන් ඒ හොයන විදිහ දැනගන්නත් වෙනවනේ නේද? සෝරි.
ඔව් නැත්තම් අපේ මහත්මයා අපි අර මේක වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා අර අපි නිගමනයක් දුන්න වෙනවා. මෙන්න නිර්වචනේ මෙන්න මේ නිසා මෙහෙම වුණා කියන තැනට අපි තල්ලු වෙලා යන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ අර නැත්තම් පදයක් පරම වුණා වෙනවා. අපි කියනවා මේ පදේ උතුම් වෙලා අපි එතනින් දැනුමෙන් නැතර වෙනවා. නැත්තම් අපි තාවචනයක් යොදන්නේ අර සද්ධර්මාදිමානයට යනවා කියලා. දහම් කාරණකින් අදිමානයකට කියන අපි එතනින් නතර වෙන්න පුළුවන්. ඒක මේ අපි හිත හිතා කරනවා නෙවෙයි. මම පද පරම වෙන්න ඕන නිසා මෙහෙම කරනවා කියලා හෝ සද්ධර්මෙන් අදිමානයට යනවා හෝ නැත්නම් අදිවිචිපතවල හිර වෙනවා කියලා කියනවා. අදිවිචිපතවල හිර වෙන්න මෙන්න මෙහෙම කරනවා කියන තැනට අපි යන්නේ නැහැ. නමුත් අර ඒ දහම් කාරණා ඒ විදියට මේකෙන් වෙන්න මෙන්න මෙහෙමයි මේකෙන් මෙන්න මේ දේ මේ විදිහට මෙහෙම වෙනවා කියලා නිගමනයකට આવුත්ින් අපි නොදැනුවත්ව එක්ක නැත කියන පැත්තට යන්න පුළුවන්. එහෙම නැත්තම් පදයක් උතුම් වෙලා අපි යන්නේ එතනින් නතර වෙන්න පුළුවන්. ඒතකොට අර විචක්ෂණශීලීත්වය තමයි විමසීම කියන දේ තමයි චින්තනයක් ඉපැද්දවීම තමයි ගවේෂණශීලී ගතියක් මතු කර ගැනීම තමයි යම් කාරණයක් පාදකත්වයට අරගෙන යම් කාරණයක් පාදක කරගෙන ඒ ඔස්සේ සිසාරා සෙවීම තමයි මේ ඉස්මතු කරගන්න ඕන කියන අදහස අපි අදහසක් හැටියට ගමු.
එසේ ගරු ස්වාමීන් වහන්සේ එතකොට ඇස නොහොත් චක්කුව පාදක කොටගෙන අපි මේ ඉදිරියට යන්නේ කි එතකොට ඇස පිළිබඳ විවිධ මානවලින් වෛද්‍යවරුන්ට තව මානවලින් පුළුවන් තවත් කෙනෙකුට තවත් මානවලින් පුළුවන් මිනිසා ඇස පිළිබඳ පොත්පත් දහස් ගාණක් ලියවිලා තියෙනවා. නමුත් අපිට මේ ධර්ම මාර්ගයේ යනකොට එතකොට චක්කුව නොහොත් ඇස අපිට වැදගත් වෙන්නේ එතකොට නිරෝධ ධර්මයක් ආකාරයෙන්. එතකොට ස්වාමීන් වහන්සේ කිව්වා දැන් 30 දෙනෙක් විතර ඉන්න හින්දා අපි මේ චක්කව නිරෝධ ධර්මයක් මාර්ගයෙන් අරගෙන සම්මාදිට්ඨිය දක්වාම මේක ගෙනියන්න පුළුවන් මාත්‍රකාවක් ලැබිච්ච වෙලාවේ අපි එහෙනම් 30 දෙනෙක් ඉන්නින්ද අපි අනිත් අයගෙනුත් අදහස මේ ගැන ලබා ගන්න බලමු නේ ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන්
වහන්සේ ගොඩක් වටිනවා නේද?
ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ දැන් එතුමගේ ප්‍රශ්නේදී එතුමට ඇහැ හම්බුණා නම් එතුමට ඇහැ කියන එක හම්බුනේ පෙනීමෙන් තොරවද? එහෙම නැත්නම් පෙනීම එක්කද කියලා එතුමට මේ විමසන්න ඕනේ තැන කියන එක අඳුනගන්න උදව්වක් අපිට කරන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? ඒක වචනින් දාගෙන එයා දෘෂ්ටිගත වෙයි කියන එක නොසලකා හැරලා විමසන්න ඕන තැන කියන එක ක්‍රියාවක්. දැන් එයා පේනවා නම් පෙනීම හිතන්නේ ඇහැ පනවන්නේ කියලා එතකොට එහෙමනම් මෙයාට පොඩි උපකාරයක් කර හැකිද පෙනීම කියන තැනින් විමසන්න වගේ කියලා. තෙරුවන් සරණයි.
ඔව් දැන් අපි ඇස කියන එක දැන් මෙහෙම දැන් අර එතුම විනාමකට නේ කුමාර මහත්මයාද කොහොමද කියන්නේ මහත්මයා උතුමාගේ නම මොකද්ද කලින් කතා කරපු
හිඟුරංගල
මහත්මයා? එතකොට අර මේ එතනදී අර දැන් ඇස කියන්නේ මොකද්ද කියන කාරණය ඇස ඇත්තටම භාග්‍යවතුන් වහන්සේ පෙන්නන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන්නේ ඔබතුමා මෙහි කරාගේ නිරෝධ ධර්මයක් කියලා කියමු. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්නේ. ඒක එහෙමමයි. ඒ කාරණේ අවිවාදිතයි. නමුත් මේ අපිට මේක කියන්නේ අපිට මේක සත්‍යයක් කියලානේ, ඉන්න මට සත්‍යයක් කියලානේ. ඒ කියන්නේ මට පෙනීම පේනවනේ, දැන් මම ඉන්න තැනට මේ ඇඳක් පේනවා. පෙනීම කියන දැන් ඇස්ස කියන්නේ දැන් පෙනීමත් එක්කනේ අපිට කතා කරන්න වෙන්නේ. පෙනීම කියන කෘත්‍යයට ප්‍රධාන වෙන නිසා, පෙනීම කියන කෘත්‍යයට ප්‍රධාන වෙන අර්ථයෙන් ඇස චක්කු ඉන්ද්‍රිය කියලා කියනවා. දැන් ඇස කියන්නේ දැන් අපිට ඕල්දාරි අපි මේ රවිසරුත් මතක් කරනවා නිතරම ඇහැ කියන්නේ මේ ඇඟිල්ල තියෙන වෙරේන ඇහැ කියලා තියෙවොත් මේකට කය. කයද කය නම් ඇඟිල්ල තුර පස්සේ රිදෙනවා නම් මේක කය දැනීමක් නේ. නමුත් ඇහැ කතා කරන්නේ පෙනීමත් එක්ක, පෙනීම කියන ප්‍රත්‍යත් එක්ක. මේ කතා කරන්නේ එතකොට ඇහැ කියන්නේ ඒ කියන්නේ පෙනීමේ කෘත්‍යයත් එක තමයි කතා කරන්න වෙන්නේ. දැන් අපි හිතමු එතකොට ඇහැ කියන්නේ කෘත්‍යයක් එක්ක දෙයක් කියන තැනින් නෙමෙයි, කෘත්‍යයක් එක්කනේ අපිට කතා කරන්න වෙන්නේ. එතකොට කතා කරනව නම් අපිට කියන්නේ ඇහක් නැහැ කියලා කියන්න බෑනේ. ඇහක් ඇත්තරම ඉන්න මට කියන්නේ ඇහෙන්නේ පේන්නේ. ඒක ෆෝන් එකෙන් පේනවා හරි, ටෝච් එකකින් පේනවා හරි, වෙනත් උපකරණයකින් වෙන්නේ. ඉන්න මට තියෙන ඇහක් තියෙනවා. අපි මූලික වශයෙන්ම ඇත්තටම මේ ගන්න වෙන්නේ ඔව් මම කියලා කියන්නේ ඉන්න නැහැ කියන බෑනේ. මූලික වශයෙන් ඉන්න මට තියෙන ඇහක්. තියෙන ඇහැ මොකක්ද කියලා හොයන්න යමු වෙනවා. ඇහැ කියන්නේ ඇඟිල්ල තියෙන බැලුවොත් ඒක මස්කුලියක්නේ, මාංශයක්නේ. එහෙනම් ඒක එහෙනම් වෙන මේකට ඇහැ කියන්න බෑ. මේකෙන් බාහිර වෙයි කියලා කියන්න ඒත් බෑ. ඇහැ දැන් ඇත්තරම ඇහැ කියලා කියන්නේ අපි ඇහැ ගැන හිතුවොත් අපි ඇත්තරම ඇහැට ඇහැ කියලා කියන්නේ ඇයි කියලා හෙවොත් නිකමට අපි බලමු. දැන් අපි ඇහැට ඇහැයි කියලා කියන්නේ ඇයි? නිකමට හිතමුකෝ. එක්කෝ අපි ඇහැ කියලා කියන්නේ එක්කෝ චිත්‍රය අධ්‍යා බලන. එහෙම නැත්නම් ඇහැගෙන වීඩියෝ එකක් බලන. එහෙම නැත්නම් කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා කණ්ණාඩියෙන් බලලා. ඒ කණ්ණාඩියකින් බැලුවොත් ඒක ඇහැ නෙවෙයි, මොකක් හරි ප්‍රතිබිම්බයක් නේ මොකක් හරි. එහෙම නැත්නම් ඇහැ කියන්නේ වීඩියෝ එකකින් වෙන්නොත් ඒක ඇහැ පිළිබඳව හදපු වාර්තාමය. ඒක ෆොටෝ එකකින් බැලුවොත් ඒක ෆොටෝ එක මිසක ඡායාරූපයක් මිසක ඇහැ නෙවෙයි. එහෙනම් මේ ඇහැ ගැන කියන්නේ මම ඇහැ කියන්නේ මෙන්න මොකද්ද කියලා මම මෙන්න මේක තමයි ඇහැ කියලා මානසික සංකල්පයකින් හිතලා නේද කියන්නේ. නිකමට වගේ අදහසක් ගත්තොත් මේ ඇත්තටම දැන් අපි පිරිසින් නිකමට හිතින් මේ ඇහැ ෆොටෝ එකකනොත් නැත්නම් ෆොටෝ එකක් කියන්නේ ඇහැ නෙමෙයිනේ. වීඩියෝ එකක් කියන්නේ ඇහැ පිළිබඳව කරපු එකක් මිසක නෙමෙයිනේ. එහෙම නැත්නම් කණ්ණාඩියකින් බැලුවත් ඒකත් ඇහැ නෙමෙයිනේ. ඇහි ඡායාවක් නෙමෙයිනේ. ඇහැට හැමෙන්නේ එහෙම පේනවා කියන එකත් කතා කරන්න බෑ. දැන් මම ඇහැ පිළිබඳව මෙන්න මෙහෙම කියලා හිතලා නේද මානසිකව මම දන්න දත්ත තොරතුරු ටිකක් මම කලින් මෙන්න මේකයි කියලා දාගත්ත නිගමන ටිකක් එක්කනේ මම ඇහැ කියලා දාන්නේ. එහෙම නැතුව ඇහැ කියලා දෙයක්වත් නෑ කියන්නත් බෑනේ. මොකද පේන්නේ ඇහින්නේ, කණින් පේන්නේ නෑනේ. පේනීම කියන විශේෂයට අදාළ වෙන්නේ ඇහනේ. එහෙනම් මොකද මේ ඇහැ කියන්නේ? අර අන්න ඒ වගේ පොඩි මේ කාරණා ටික අර ඒ වගේ පැති වලින් හිතගෙන යන උපකාර වෙයි කියලා හැඟෙනවා. බලංකා ඒ හා සම්බන්ධව අදහස් එක්තු කරගන්න.
ඔව් එසේ ගරු ස්වාමීන් වහන්සේ දැන් අපේ මෑණින් වහන්සේලා දෙපළ ඉතාවියක් ලෙස ආරම්භ කරපු මාර්ගයෙන් අපි යමින් ස්වාමීන් වහන්සේ ගත්ත උපමාව ගත්තාම අර යතුර නැතුණා ගෙදර අඳුරේ. ඊට පස්සේ එයා හොයනවා ආලෝකේ. එතකොට අපි අමිතා මෑණින් වහන්සේ අමිතා නෝනා මහත්තයා අපි ආලෝකයේ තියෙන තැන යතුර හොයන්න ආරම්භ කරපු විත්තයක් එතුමිය පෙන්නවා. ඒ මාර්ගෙන් ගිහලා එතුමිය යතුර හොයයි. පොඩ දැන් අත යතුර හොයන්න වෙලා තියෙනවා. අර යතුර නැති වෙච්ච තැන හැබැයි එතන අඳුරුයි. එහෙමනම් අපි එතනට යන්න වෙනවා. බුදුරහන්තුරෝ දේශනා කරපු මාර්ගය අරගෙන, එම ත්‍රිපිටකය අරගෙන අපිට හොයන්න වෙනවා. ඒ දුෂ්කර ස්ථානෙන් යතුර මතු කරගන්න වෙනවා. අපි බලමු ඒ දුෂ්කර ස්ථානෙන් යතුර මතු කරගන්න අපිට උපකාර කරන්න 30 දෙනාගේ උපකාරය ලබා ගන්න උත්සාහ කරමු.